හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ නිසරණේ පාත්තන 211 වන භාවනා වැඩසටහනේ දෙවන ධර්ම දේශනා වාරය සඳහා සූදානම් වෙන්නේ ඒ සඳහා සියලු දෙනාම තැන්පත් වෙලා සාදුකාරයක් පාත්තන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චන්දමූලකා ආවසෝ සබ්බේ ධම්මා මනසිකාර සම්භවා සබ්බේ ධම්මා පස්ස සමුදයා සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා සබ්බේ ධම්මා සමාධි ප්‍රමුඛා සබ්බේ ධම්මා සතාදිපතෙයියා සබ්බේ ධම්මා පඤ්ඤුත්තරා සබ්බේ ධම්මා විමුක්තිසාරා සබ්බේ ධම්මාති ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය මෑණිවරනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි චාරිත්‍රාක් වශයෙන් භාවනා වැඩසටහනකදී ධර්මදේශනාවකින් බලාපොරොත්තු වෙනවා එකාතකින් අපේ භාවනාවට යම් සුතමේ ඥානයක් එකතු කරගන්න මොකද බුද්ධ වචනයත් එක්ක අපේ භාවනාව සැසඳෙනකොට විශේෂයෙන් භාවනාවට කොහොමද බුද්ධ වචනය අපි එකතු කරගන්නේ කියලා අපි කල්පනා කරලා බලනකොට ඒකත් එක්ක අපි සංසන්දනය කරනකොට පුදුමාකාර ශක්තියක් පුදුමාකාර ජවයක් හිතට ඇති වෙනවා මොකද මේ අපි ඉෂ්ට කරන්නේ බුද්ධ වචනය අපි මේ හැසිරෙන්නේ බුද්ධ වචනේ නැත්තම් බුදුරජාන් වහන්සේ මේක දේශනා කළා තියෙනවා මේ ආකාරයට කියලා ඒ අපේම අත්දැකීම අන්න බුදුරජාන් වහන්සේගේ වචනයෙන් අහන්න හම්බ වෙනවා ඉතින් ඒක ලොකු අස්වැසිල්ලක් අපි යන පාර නිවැරදි කියලා හිතට සනාථ කරන්න. නැත්තම් හිතට ඒත්තු ගන්නවන්න. හිතට යම් දිරියක් ඇති කරන්න. එහෙම නැත්තම් හිතේ යම් විපිලිසර භාවයක් ඇති වෙන්න පුළුවන් මේ කරන්නේ හරි දෙයද වැරදි දෙයද මේ වැරදි පාරකද යන්නේ කියලා හිතේ යම් වික්ෂිප්ත භාවයක් දෙගිඩියාවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ සුතමේ ඥානයකින් තමයි අපේ අත්දැකීම සනාථ කරගන්නේ. අත්දැකීම ස්ථිර කරගන්නේ මේ ලැබිලා තියෙන අත්දැකීම නිවැරදි කරන දේ හරි කරන මාර්ගේ නැත්නම් වඩන මාර්ගේ නිවැරදි භවනා ක්‍රමය නිවැරදි කියලා අන්න අපිට එක්තරා අන්දමකින් බුද්ධ වචනයෙන් යම් සනාථ කිරීමක් හේතු ගැන්වීමක් සිද්ධ වෙනවා. ඒක තමයි අපි ධර්ම දේශනාවකින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි මේ භවනා වැඩසටහනට මාතෘකා වශයෙන් තියාගත්තේ කිං මූලක සූත්‍රය. කිං මූලක සූත්‍රය හම්බෙන්නේ අංගුත්තර නිකායේ අටක නිපාතේ. එකාතකින් බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාව ටිකක් පුරුදු කරන වගේ අවස්ථාවක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ඒ කාලෙදී බුදුරජාන් වහන්සේ පමණක් නෙමෙයි එහෙමත් නැත්නම් බුදුරජාන් වහන්සේ සරණ ගිය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් පමණක් නෙමෙයි වෙනත් විවිධාකාර අන්‍ය තීර්ථකින් ඉඳලා තිනවා. විවිධාකාර මත දරපු විවිධාකාර දෘෂ්ටි දරපු විවිධාකාර පිරිස් ඉඳලා තිනවා. ඉතින් ඒ අය යම් යම් මත දරාගෙන යම් යම් දෘෂ්ටි දරාගෙන ඒ වගේම මත ඉදිරිපත් කරගෙන යම් යම් තර්ක ඉදිරිපත් කරගෙන ඇතම් වෙලාවට බුදුරජාන් වහන්සේ සමගත් ඒ වගේම බුදුරජාන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් සමගත් ඇතම් වෙලාවට විවාදවලට වාදවලට කතාවනට පැටලිලා තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ ප්‍රශ්නේ මතුවෙන්න කලින්ම වගේ භික්ෂුන් වහන්සලාව එක්තරා අන්දමකින් සූදානම් කරනවා මෙන්න මේ විදිහට අන්‍ය තීර්ථකයෝ ඇහුවොත් මෙන්න මේ විදිහට උත්තර දෙන්න. දැන් බුදුරජාණන් වහන්සේමයි ප්‍රශ්න ටික අහන්නේ. මේගොල්ලෝ මෙන්න මේ විදිහට අහන්න පුළුවන්. මෙන්න මේ විදිහට අහන්න පුළුවන්. එතකොට මොකද්ද කියන්නේ කියලා භික්ෂුන් වහන්සේලාගෙන් මුලින් ප්‍රශ්න කරනවා. එතකොට ඉතින් භික්ෂුන් වහන්සේලා කියනවා අනේ ස්වාමීනි මේ ධර්මය භාගතුන් වහන්සේ මුල් කරගෙනයි තියෙන්නේ. අපි ඔබ වහන්සේ සරණ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් භාගතුන් වහන්සේටම මේ ප්‍රශ්න වලට පිළිතුරු වැටහේවා කියලා ඉතින් බුදුරජාණන් වහන්සේටම ආරාධනා කරනවා මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න කියලා. මේ ප්‍රශ්නවල එක්තරා අන්දමක නිකන් දාර්ශනික පසුබිමක් තිබුණත් ඇත්තටම මේ ප්‍රශ්න තුලින් ලොකු විපස්සනා භාවනාවට ලොකු අත්දැකීමක් විශේෂයෙන්ම ලබා ගන්න අවස්ථාව තියෙනවා. මොකද පටන් ගන්නේ බොහොම රළු මට්ටමකින් වුණාට ඉවර වෙන්නේ ඊටාම ප්‍රණීත මට්ටමකින්. ඉවර වෙන්නේ ඊටාම ගැඹීර මට්ටමකින්. ඉතින් ඒ ආකාරයෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නාට ගොනු කරලා තියෙන්නේ. නැත්තම් පෙළගස්සවලා තියෙන්නේ. අපි ඊයේ සාකච්ඡා කළ එක ප්‍රශ්නයක් කිං මූලක ආවසෝ සබ්බේ ධම්මා මේ සියලු ධර්මයන්ට සියල්ලට මොකද්ද මුල? එතකොට බුදුරජාන් වහන්සේ කියනවා චන්ද මූලක ආවසෝ සබ්බේ ධම්මා කියලා තමයි උත්තර දෙන්න තියෙන්නේ. හැම දෙයකටම කැමැත්ත තමයි මුල. හැමදේටම ඡන්දේ තමයි මුල. හිතේ ඇතිවන එකාතකින් කියනවා නම් තණ්හාව තමයි මුල. දැන් මේක හරි පැත්තට ගන්නත් පුළුවන් වැරදි පැත්තට ගන්නත් පුළුවන්. එතකොට මේ ඡන්ද කියන වචනය නිරන්තරයෙන්ම කුසල පක්ෂේම දාලා කතා කරන්නත් බෑ. මේක අකුසල පක්ෂේ දාලත් කතා කරන්න පුළුවන්. එතකොට ඒ වෙලාවට ඔන්න කාම ඡන්දේ කියනවා. නැත්තම් ඡන්ද රාගය කියනවා. ඔන්න ඒ වගේ වචන වලින් අතර මේ ඡන්දේ කියන වචනය අපි අකුසල පක්ෂේ දාලා කතා කරනවා. ඒ වගේම කුසල ඡන්දේ කියලා කියනවා. කත්තු කම්මිතා ඡන්දේ කියලා තියෙනවා. මේ විදිහට අපි කුසල පක්ෂේ දාලා මේ ඡන්දයටම කතා කරනවා. ඒතර මේ ඡන්දය නිවැරදි පැත්තට හරවා ගැනීම අපි සතු යුතුයකමක් වෙනවා. එහෙම නැත්නම් අපි වැරදි පැත්තට නම් මේ ඡන්දේ හරවගන්නේ අපේ කැමැත්ත යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඒ පැත්තේ තමයි අපි කටයුතු කරන්නේ. අපි හිතමු යම්කිසි කෙනෙක්ගේ කැමැත්ත තියෙන්නේ යම්කිසි නරක වැඩක් කරන්න නම් එයා ඒක නැවත නැවත කිරීම හරහා ඒක ඇබ්බැහියක් බවට පවාපත් වෙන්න පුළුවන්. එයා ඒක දැන් කැමැත්තෙන් කරනවා. ඇබ්බැහියක් බවට පත් වෙලා. අපි හිතමු සරල උදාහරණයක් ගත්තොත් කෙනෙක් මත්පැන් බොන්න කැමැත්තක් තියෙනවා. තියා ඔන්න පොඩ්ඩකින් පටන් ගන්නවා. ඔන්නේ තව ටිකක් ඊළඟට බොනවා. තව ටිකක් ඊළඟට බොනවා. දැන් අන්න ඒක ඇබ්බැහියක් බවට පත් වෙලා ඒකෙම සුරා ලෝලේ බවටත් පත් වෙන්න පුළුවන්. මොකද ඒ කැමැත්ත තුනේ වැරදි පැත්තකට. නමුත් ඒකේ අනිත් පැත්ත කෙනෙක් ඔන්න සීලයක් ආරක්ෂා කරන්න කැමැත්තක් ඇති කරගන්නවා. හිතේ ඡන්දයක් ඇති කරගන්නවා. මේ විදිහට මම සීලයක් ආරක්ෂා කරන්න ඕනි. බුදුරජාන් වහන්සේ ඊළඟට ආරයන් වහන්සේලා මෙන්න මේ අන්දමින් හැසිරලා තිනෝ මේ අන්දමින් සීලයක් සමාදන් වෙලා තිනෝ ආරක්ෂා කරලා තිනෝ. මමත් මේ බුද්ධෝත්පාද කාලේ ලැබපු මනුෂ්‍යාත්ම භාවයේ නිකාං ඔය ඉඳුරන් පිනවමින්ම ඉඳලා හරියන්නේ නැහැ. මමත් මේ සීලයක් ආරක්ෂා කරන්න ඕනේ කියලා අන්න හිතේ කැමැත්තක් ඇති කරගන්නවා. අන්න ඒ වගේ අපි හිතේ ඇති කරගන්නා වූ කැමැත්ත ලොකු ගමනක් අපි එක්කගෙන යනවා. ඒ නිසා මේ කැමැත්තම ඇත්තටම භව ගමනින් එතර වෙන්නේ. එමත් නැත්නම් නිවන් දකින්නම යොදා ගන්නත් පුළුවන්. අපි ඒ සම්බන්ධයෙන් ඊයේ යම් පමණකට සාකච්ඡා කළා. තණ්හං නිසාය තණ්හා පහතබ්බු කියලා එක්තරා වාක්‍යයක් භික්ඛුණී සූත්‍රයේදී හම්බ වෙනවා සංයුක්ත නිකායේ. එතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කරනවා අර කොහොමද යම්කිසි රහතන් වහන්සේ කෙනෙක් ඔන්න රහත් වෙනවා. ඒ කියන්නේ එහෙමත් නැත්නම් යම්කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් හොඳින් බණ භාවනාව ආදිය වඩලා හොඳට සීලය ආරක්ෂා කරලා ඉතින් ඒ කටයුතු වල යෙදීම හරහා යම් විහාරයක ස්වාමීන් වහන්සේ කෙනෙක් අරහත්වයටපත් වෙනවා. ඉතින් මේ ආරංචිය පැතිරෙනවා. මේ ආරංචිය පැතිරුණාම වෙනත් විහාරස්ථානයක ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් මේක දැනගත්තාම ඒ ස්වාමීන් වහන්සේත් කල්පනා කරනවා අන්න අසුවල් විහාරයේ ඉන්න අසුවල් නම් දරන ස්වාමීන් වහන්සේ මෙන්න අරහත්වයටපත් වෙලා කියලා ආරංචිය ලැබුණා. ඉතින් මටත් මේ தත්වෙටපත් වෙන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා අන්න කැමැත්තක් තමයි ඇති වෙන්නේ. ඒ සඳහා උවමනාවක් තමයි ඇති වෙන්නේ. අන්න තමනුත් උත්සාහත් වෙනවා. ඇතරම් පින්වද මේ කටයුත්ත මෙන්න මේ ඇති වෙන කැමැත්ත මේ ඌමනාව ඉතාම වැදගත්. මොකද දැන් මෙතෙන්දී උනත් අපි ධර්ම සාකච්ඡාවක නිරත වෙනකොට දැන් මේ පිංතුන්ට උනත් තේරෙනවා මෙතන ඉන්නවා එක එක මට්ටම් වල යෝගාවචරීන්. ඇතම් කෙනෙක් ආරම්භක මට්ටමේ, ආදුනික මට්ටමේ. ඒ අය ඒ මට්ටමින් කතා කරනවා. ඊළඟට තව කෙනෙක් ඔන්න ඊට වඩා ටිකක් භාවනාව දියුණු කරගෙන, හිතේ සමාධියක් හදාගෙන මේ මට්ටමක. තවත් කෙනෙක් විපස්සනාවකුත් දැන් වඩනවා. තවත් මේ මට්ටමක. තවත් කෙනෙක් විපස්සනාවේ සෑහෙන ගැඹුරකට ගිහිලා දුරකට ගිහිලා ඒ මට්ටමක. ඔන්න ඔය වගේ ඒ අය ඒ මට්ටම් වලින් කතා කරනකොට අර ආධුනික කෙනෙක් මනසේ ඇති කරගන්න ඕනේ මේ දේවල් අදටත් කරන්න පුළුවන්. මේ දේවල් වල මම නිරත වෙනවා නම්, පුහුණුවේ යෙදෙනවා නම්, මේ සඳහා මම උත්සාහයක් දරනවා නම්, හිතේ යොමුවක් කැමැත්තක් තියෙනවා නම් අදත් මේ දේවල් මට ස්පර්ශ කරගන්න අවස්ථාව තියෙනවා. මේ දහම අදටත් සජීවී කියලා අන්න හිතේ ලොකු කැමැත්තක් ඇති කරගන්න අවශ්‍ය වෙනවා. ඒක තමයි ඇත්තටම ඒකාතකින් අපිට මේ පොදුවේ කමඨහන් සුද්ධ කිරීමෙන් ලැබෙන ආනිසංසය. මොකද අනිත් අයගේ අද්දකීම් හෙළිදරව් කරනකොට අපිට තේරෙන මේක මේ කරන්න පුළුවන් දෙයක්. මේක මේ යල්පැන ගිය දෙයක් නෙමෙයි. මේක මේ ඊළඟ බුද්ධ ශාසනයට කරන්න තියෙන දෙයක් නෙමෙයි. මේක මේ වර්තමාන බුද්ධ ශාසනයේත් කරන්න පුළුවන් දෙයක් කියලා අන්න තමන්ටම සනාථ වෙන ගතියක්. තමන්ටම හේතු ගැන් වෙන ගතියක් තියෙනවා. අන්න තමනුත් ඒ සඳහා උත්සාහත් වෙනවා ඊළඟට. එහෙනම් මමත් මේ தත්ත්වෙ කොහොම හරි ඇති කරගන්න ඕනේ. මේ தත්ත්වෙට මමත් එන්න ඕනේ. දැන් නම් මගේ හිත බොහොම විසිරෙනවා. එක මොහොතක්වත් ඒ කරමුණක ඉන්නේ නැහැ. නමුත් අන්න අරයගෙනම් හිත දැන් සමාධිමත් වෙලාලු. යාගෙනම් ඔන්න හිත දැන් ඉන්නවලු බොහොම නිශ්ශබ්දව. කියලා අන්න තවත් කෙනෙක්ගේ අත්දැකීමක් විස්තර කරනකොට තමන්ගේ හිතේ අන්න අපි කුසල ඡන්දයක් ඇති කරගන්නවා. අපේ හිතෙත් මෙන්න මේ බඳු හැකියාවක් දිනු කර ගත යුතුයි කියලා අපේ හිතේ කැමැත්තක් ඇතිර ගන්න වෙනවා. ඒ කැමැත්තෙන්ම තමයි අපි මෙහෙවන්නේ. ඒ කැමැත්තම තමයි අපිට පොහොර දෙන්නේ. ඔන්න තව ටිකක් කරන්න. තව ටිකක් ඉස්සරහට යන්න. තව ටිකක් මේ කටයුතු වල යෙදෙන්න. තව පුළුවන් තරම් සතිය දිනු කරන්න කියලා අන්න අපිව මෙහෙවන ගතියක් තියෙනවා. ඉතින් ඒක ඇත්තරම මේ භාවනා මාර්ගයට අවශ්‍ය වෙනවා. එහෙම නැතුව අපි එකපාරටම හිතාගත්තොත් මේ තණ්හාව දුරු කරන්නයි තියෙන්නේ ඔක්කොම ටික අතහැරියා නම් ඉවරයි කියලා එහෙම කෘත්‍රිමව අපිට මේ අපේ හිත දමනය කරන්න බෑ. අපි හිතාගත්ත පමණින් බණක් අහපු පමණින් එහෙම නැත්නම් තර්කයට වැටහුණ පමණින් මේ හිත දේවල් වටහා ගන්නෙත් නෑ, වටහා නොගැනීම නිසාම අතහරින්නෙත් නෑ. ඒ නිසා අපිට නැවත නැවත මේ හිත හදන්න වෙනවා ප්‍රතිපත්තියක් කරහා. ඒ නිසා ඒකට ඊටාම වැදගත් මෙන්න මේ ඡන්දේ. ඊටාම වැදගත් මෙන්න මේ හිතේ ඇති කරගන්නා වූ ඌමනාව කැමැත්ත. ඊළඟට අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන දෙවන ප්‍රශ්නය බුදුරජාන් වහන්සේ අහනවා කිං සම්භවා සබ්බේ ධම්මා කුමක්ද කුමකි මේ ඇත්තරම දේවල් හට ගැනීමට හේතුව එහෙමත් නැත්නම් මතුවීමට හේතුව කියලා බුදුරජාන් වහන්සේ අහනවා ඒකට උත්තර වශයෙන් මෙන්න මේ විදිහට කියන්න කියලා ඔන්න උගන්වනවා මානසිකාර සම්භවා සබ්බේ ධම්මා මේ මානසිකාරය තමයි මේ දේවල් හට ගැනීමට හේතුව කියලා ඔන්න උත්තර දෙන්න කියලා කියනවා. දැන් එතකොට අපි පොඩ්ඩක් බලමු මොකද්ද මේ මානසිකාරය කියන්නේ කොහොමද මේක භාවනාවේදී ප්‍රයෝජනවත් වෙන්නේ. ඇත්තටම දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපි හිතමු දැන් ඔන්න වඳුරෙක් කැලෑවක පැනපැන යනවා අතෙන් අතට. දැන් එයා එක අතක් අල්ලනවා තව අතකට පයින්නවා ඒක අත අල්ලනවා අනිත් කලින් අත අතහරිනවා තව අතක් අල්ලනවා කලින් අත අතහරිනවා ඉදිරිය පැනපැන යනවා. තම මේ අපි හිතමු යා කෑම හොයමින් යන්නේ. ඉතින් මේ යන අතරේදී අපි හිතමු යාගේ නෙත ගැටෙනවා. අපි දවි යම්සි පළතුරක් හරි දෙයක් මාක් හරි කනබන කන්න පුළුවන් දෙයක් ඔන්න නෙත ගැටෙනවා. අන්න අර ෂණීකව අතෙන් අතට පැනපැන ගිය වඳුරා දැන් අන්න ඒ දැකපු දේ වෙත යොමු වෙනවා. දැන් මෙතෙක් වෙලාවක් සැරිසරමින් යා හිටියේ හොයමින් හිටියේ. නමුත් අන්න නෙත ගැටුණා පළතුරක් අපි දවි අඹ ගෙඩියක් කියලා. ඔන්න ඒ අඹ ගෙඩිය වෙත දැන් යාගේ පූර්ණ අවධානයක් යොමු වෙනවා. අන්න ඒ වගේ අපේ අවධානය යොමු කිරීම තමයි ඇත්තටම මෙන්න මේ මානසිකාරය කියලා කියන්නේ. ඒ කියන්නේ දහසක් දේවල් තියෙනවා අරමුණු කිරීමට පුළුවන්. නමුත් අපි එකෙන් එකක් ඔන්න වෙන් කරලා ගත්තා. එකකට අපේ මනස හැරෙව්වා. අන්නේ මනස හැරවීම විවිධාකාර දේවල් තියෙද්දි අපේ මනස එක දෙයකට හැරවීම තමයි මේ මානසිකාරයෙන් කරන්නේ. තොර මෙන්න මේ මානසිකාරය අපි බොහොම ප්‍රයෝජනවත් විදිහට ඇතනම් භාවනාවේදී යොදා ගන්නවා. අපි භාවනාවේදී යොදා ගන්න ආකාරය කතා කරන්න කලින් අපි පොඩ්ඩක් මේක අනිත් පැත්තත් කතා කරමු. මොකද අපි සාමාන්‍යයෙන් එබන්දු නිවර්දිව මනස යොමු කිරීමක් කරන පිරිසක් නෙමෙයි හුඟක් වෙලාවට. හුඟක් වෙලාවට අපේ මනස හුරු වෙලා තියෙන්නේ අයෝනිසෝ මානසිකාරයකට. ඒ කියන්නේ නුනුවණින් කල්පනා කරන ස්වභාවයක් තමයි අපේ තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිටම අපි අකමැති කෙනෙක් හම්බ වෙනවා. අපි අකමැති කෙනෙක් හම්බ වෙච්ච ගමන් අපි එක පාටම යන්නව හඳුනගන්න අපිට යම් යම් නිමිති ටිකක් වැටහෙනවා. ඊළඟට ඔන්න අපි මතක් කරනවා මේ පුජ්‍යල කරපු වැරදි ටික. මේ පුජ්‍යල මට කරපු සතුරුකම් ටික. ඉතින් මේ විදිහට අපි ඒ තව තව ද්වේෂය වැඩෙන විදිහට නැත්තම් පටිඝය වැඩෙන විදිහට අපි මෙනෙහි කරනවා. ඉතින් මෙතන තියෙන්නේ අයෝනිසෝ මනසිකාරයක්. අපි තවත් උදාහරණයක් ගත්තොත් අපි හිතමු අපි කැමති කෙනෙක් ඔන්න හම්බ වෙනවා. කැමති දෙයක් අන්න කැමති කෙනෙක් දැක්කනම් එතකොට අපි හිතමු පුරුෂයෙකුට ස්ත්‍රියක් දකින්න හම්බ වෙනවා. ඉතින් මෙතෙන්දී අන්න අයෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ මොකද්ද? හැම තිස්සෙම මතු පිට පෙනුම තමයි එයා උලුප්ප ගන්නෙ. මතු පිට පෙනුමට තමයි තැන දෙන්නේ. රූපයට, හැඩයට, මේ වර්ණයට මෙන්න මේ වගේ අර මතු පිට තියෙන නිමිති අනු ව්‍යංජන ගන්නවා කියලා සාමාන්‍යයෙන් කියනවා. ඒ මතු පිට තියෙන නිමිති ස්වභාවයන්ට, මතු පිට තියෙන හැඩහුරුකම් වලට, මතු පිට තියෙන වර්ණයට මේවට තමයි සාමාන්‍ය මේ අයෝනිසෝ මනසිකාරයේදී හිත යන්නේ. ගැඹුරක් දකින්නේ නැහැ. මේ මතු පිට දේවල් දැන් හොයනවා. හැඩහුරුකම් කොහොමද? හමේ පාට කොහොමද? කෙස්වල දිග කොහොමද? නානක් ප්‍රකාර දේවල්. ඉතින් ඇස්වල පාට කොහොමද? නානක් ප්‍රකාර දේවල් මේ විදිහට නිමිති අනු ව්‍යංජන ගන්නවා. මේවා දේවල් ගන්න අන්න කලින් නොතිබිච්ච කාමච්ඡන්දයක් ඔන්න දැන් මතුවෙනවා. දැන් කලින් අපි හිතමු හිතේ ඒ තරම් රාගයක් කාමච්ඡන්දයක් තිබුණේ නැහැ. නමුත් දැන් අර වැරදි සුබ නිමිති ගැනීම නිසා නැවත නැවත ඒවට තමයි දැන් හිත යොමු වෙන්නේ. හිත හොයන්නේ දැන් ඒ බඳු දේවල් අංගපසංග කොහොමද කියලා දැන් බලනවා. නිමිති අනුයන්ජන මොනවාද කියලා තව තව බලනවා. ඒවම දැන් හිත ඒ වෙත යොමු කරනවා. යොමු කරන්න අන්න තව තව කාමච්ඡන්දේ වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව මතක් කරනවා. අත්ති භික්ඛවේ සුබ නිමිත්තං තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස කාමච්ඡන්දස්ස උපාදාය උප්පන්නස කාමච්ඡන්දස බිහියෝ භාවය. කියන්නේ මෙන්න මෙහෙම මහණෙනි සුබ නිමිත්තක් තියෙනවා. මෙන්න මේ සුබ නිමිත්ත නැවත නැවත අයෝනිසෝ මනසිකාරයෙන් ගැනීම තුලින් මේ සුබ නිමිති දකිනවා. අපි හිත කැමති දේවල් අන්න මේ අපි අපේ ඇහැට යොමු වෙච්ච අරමුණේ තියෙනවා. අන්න ඒ තැන් වලටම අපි හිත යොමු කරනවා. හිත යොමු කරන්න අන්න නූපන් කාමච්ඡන්දයක් උපදිනවා. උපන් කාමච්ඡන්දේ තව තව වර්ධනය වෙනවා. ඔන්න ඔය වගේ ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ විදිහට අපි අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනකොට. ඒ වගේමයි අපි අකමැති කෙනෙක් දැක්කනම් අන්න පටිඝ නිමිත්තක් කියලා කියනවා. අපි සාමාන්‍යයෙන් අපි අකමැති තැන් දේවල් ස්වરૂප ඒ වටම ඔන්න හිත යොමු කරනවා. එයා කන්නේ මොනවාද බොන්නේ මොනවාද මේ අපේ හිත ගැටෙන දේවල් වලටම හිත යොමු කරනවා. මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා අයෝනිසෝ මනසිකාරයේ. ඉතින් ඇත්තටම අපේ හිත හරි පුදුම විදිහට වැඩ කරන්නේ කාතකින් බැලුවාම අපිට කොයිතරම් තේරුණත් මේ තුලින් අපිට හානියක් සිද්ධ වෙනවය. හිතේ යම් කුසලතාවයක් කුසල් ධර්මයක් දිනුලා තුනන නම් ඒකත් වෙනසිලා යනවය, දුර්වල යනවය, පිරිහිලා යනවය කියලා කොච්චර වැටහුණත් හරි අමාරුයි මේ හිත එකපාරටම හදන්න. මොකද අපි හිතන පැත්ත අනුව නැත්නම් හිත යොමු වෙච්ච පැත්ත අනුව තමයි දේවල් වර්ධනය වෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපේ හිතේ කාමච්ඡන්දයේ වැඩෙන පැත්තකින් ඔන්න දැන් අපි හිතන්න ගත්තොත් අපි ඒ නිමිති අනුව්‍යංජන ගන්න පටන් ගත්තොත් අර නූපන් කාමච්ඡන්දේ දැන් උපදින්න පටන් ගන්නවා. يعني දැන් කලින් තිබුණේ නැහැ කාමච්ඡන්දය දැන් ඒක උපදින්න පටන් ගන්නවා. දැන් එහෙම පටන් ගත්තට පස්සේ හරියට නිකන් දොරක් කැරියා වගේ අර කාමච්ඡන්දේටම පොහොර දාන ස්වરૂපයක් අපේ හිතේ තියෙනවා. ඊළඟට මතක් වෙන්නෙම කාමච්ඡන්දේ ඇවිස්සෙන දේවල්, රාගේ ඇවිස්සෙන දේවල්. ඊළඟට අපිට කොහොමත්ම අමතකයි නෙක්ඛම්ම පැත්තක්. يعني අතහරින පැත්තක්, හිත වැඩෙන පැත්තක්, මේ නෛෂ්ක්‍රම්‍ය පැත්තක් හිතට මතක් වෙන්නෙම නැහැ. දැන් මතක් වෙන්නෙම රාගෙට එන පැත්තක්. රාග බරිත පැත්තකටම හින්න හිත වැඩෙනවා. يعني තව තව රාගය උත්සන්න වෙන විදිහටම දේවල් මතක් වෙවි එන ස්වභාවයක් තියෙනවා. ඒක නිකන් හරියට අපි හිතමු අපි රූප වාහිනියක විවිධාකාර නාලිකා තියෙනවා. අපි හිතමු අපි ක්‍රීඩා බලන්න උමනා වෙලා ක්‍රීඩා නාලිකාවකට අපි දැම්මොත් එහෙම ඒ නාලිකාවේ පෙන්වන්නෙම ක්‍රීඩා. එක ක්‍රීඩාවක් ඉවරනොත් තව ක්‍රීඩාවක්. ඒ ක්‍රීඩාව ඉවරනොත් තව ක්‍රීඩාවක්. ඒක ඉවරනොත් තව ක්‍රීඩාවක්. මොකද මේ ක්‍රීඩා නාලිකාව. අපි තුන් ඔන්න ප්‍රවෘත්ති නාලිකාවක් තෝරගන්නවා. ඉතින් ඒක එක ප්‍රවෘත්තියක් ඉවරනොත් තවත් ප්‍රවෘත්තියක්. ඒ ප්‍රවෘත්ති ඉවරනොත් තවත් ප්‍රවෘත්තියක්. ඉතින් මේ විදිහට මොකද ඒක ප්‍රවෘත්ති නාලිකාව. ඔන්නේ වගේ අපේ හිතෙත් අපි හිත යොමු කළේ මොන පැත්තටද අන්න ඒ පැත්තම විවෘත වෙන ගතියක් තියෙනවා. මෙන්න මේ කාරණාව එක අතකින් හරිම මනෝවෛද්‍ය විද්‍යාව පැත්තකින් උනත් හරිම ගැඹුරු දෙයක්. මොකද අපේ මනස හරි අමුතුම විදිහකට වැඩ කරන්නේ. මොකද අපි ඒ පැත්තට හිත යොමු කරා නම් ඒ පැත්තෙන්මයි අපේ හිත නැමෙන්නේ. ඒ පැත්තටමයි හිත යොමු වෙන්නේ. මේ කාරණාව බුදුරජාන් වහන්සේ බොහොම පැහැදිලිව ද්වේධා විතර්ක සූත්‍රයේ හම්බ වෙනවා මජ්ක්‍ධිමනිකායේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ විදිහට. යඤ්ඤදේව භික්ඛවේ භික්ඛු බහුල මනුවිතක්කේති අනුවිචාරේති තථා තථා නති හෝති චේතසෝ. මහණෙනි මේ හිත යම් දෙයක්ද නැවත නැවත හිතන්නේ බහුලීකృత කරන්නේ යම්සේ විතර්කයක් යම්සේ සිතවිල්ලක්ද කෙනෙක් නැවත නැවත හිතන්නේ ඒ යම් ඒකමද හිතේ පවත්වන්නේ තථා තථා නති හෝති චේතසෝ. දැන් මේ හිත මේ පැත්තටම හැරෙනවා. දැන් මේ හිතේ කටයුත්ත වියදෙන්න මේ ආකාරයෙන්මයි. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා මේ ඒ තැනත්තනම් හරිම රාග බරිත චරිතයක්. මෙයානම් හරිම ද්වේෂ බරිත චරිතයක්. හැමතිස්සෙම ගැටෙනවා. පොඩ්ඩට කේන්ති යනවා. කියන අර ඒ චරිතය දැන් ඒ මට්ටමෙම හැදිලා. ඒ පාරමයි මේ හැමතිස්සෙම විවෘත වෙන්නේ. අන්න ඒ වගේ අපි මොකද්ද පුරුදු කරන්නේ? ඒ පැත්තටම හිතේ නැතියක්. හිතේ හැරවිල්ලක්. හිත බහුලීකృత වීමක්, ඒ පැත්තරම විවෘත වීමක්, ඒ ඒ ඒක පෝෂණය වෙන අන්දමේ සිතුවිලිම පහළ වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක හරිම හානිකරයි. ඇත්තටම අපි වැරදි පැත්තකට අපේ හිත හැරවීම තුලින්. කියන්නේ අපි ද්වේෂ පැත්තකටම අපේ හිත හැරවලා අනුන්ගේ වැරදි දකින්න පැත්තක්ම නම් අපි නැවත නැවත පුරුදු කරන්නේ. අපි අනුන්ගේ වැරදිම හොය හොයා නම් යන්නේ අපේ මනසේ තියෙන බඳු ස්වභාවයක් නම් අනිත් අය කොච්චර හොඳ කරත් අපිට පේන්නේම වැරද්දක්මයි. පේන්නේම අඩුපාඩුවක්මයි. ඒ නිසාම අපේ හිත ද්වේෂෙන් තව තවත් දැවෙනවා. ද්වේෂෙන් තව තවත් තැවෙනවා. කිසිම සතුටක් නැහැ. සැහැල්ලුවක් හිතේ නැහැ. නිරන්තරයෙන්ම තියෙන්නේ හරිම කනස්සලු ස්වභාවයක්. නිරන්තරයෙන්ම හිතේ තියෙන අතෘප්තිමත් ස්වභාවය. අතෘප්තිකර ස්වභාවය. ඉතින් මේ නිසා අපි තේරුම් ගත යුතුයි අපේ මනස අපිම තේරුම් අරගන්න වෙනවා ටික ටික කොහොමද මේ වැරදි විදිහට පුරුදු වෙච්ච මනසක් කොහොමද අපි හදාගන්නේ? කොහොමද මේ වැරදි පුරුදු වලටම ඇබ්බැහි වෙච්ච මනසක් අපි නැවතත් ප්‍රකෘති තත්වයකට නැත්තම් අපිට වාසිදායක තත්වයකට අපිට හිතකර තත්වයකට මේ සංසාරෙ මිදෙන තත්වයකට හදාගන්නේ කොහොමද? මොකද ඇතැම් වෙලාවට අපිට තේරෙනවා මේ දේවල් හිතලා වැඩක් නැහැ. මේ දේවල් නැවත නැවත හිතීමෙන් හිත තව තවත් මේ වික්ෂෝපයටපත් වීමක් වෙන්නේ නැත්තම් ආතතිගත වීමක් වෙන්නේ තව තවත් කෙලෙසීමක් වෙන්නේ කියලා Tamanට තේරෙනවා. නමුත් පුරුද්දට අපේ හිත නැවත නැවත ඒ දේවල්ම හිතනවා. ඒ දේවල් වෙතටම හිත යනවා. හිත යන්න යන්න නැවත නැවත අර වැරදි පුරුද්දම පෝෂණය වෙනවා. ඊටාම විෂම චක්‍රයක් තමයි අපේ එකත්කින් බලම අපේ සිත්වල ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ දේධා විතර්ක සූත්‍රයේම කාම විතක්කංචේ භික්කවේ භික්කු බහුල මනු විතක්කේති අනුවිචාරේති පහසි නෙක්ඛම්ම විතක්කං. දැන් යම්සි කෙනෙක් කාම විතර්ථයක්ම හිතනවා නම් හිතේ රාගය දනවන විදිහටම දැන් එයා හිතනවා නම් අනේ හිතේ මෙතෙක් තිබුණා නම් යම්සි නෙක්ඛම්ම විතර්කයක් දේවල් අතහැරලා දාන අන්දමේ විතර්කයක් තිබුණා නම් ඒ ඔක්කොම ටික දැන් යටපත් වෙලා යනවා. අර කාම විතර්ත්කේම දැන් ඉස්මතු වෙනවා. ඒකම තමයි දැන් ඉස්සරහට එන්නේ. කාම විතක්කම් බහුලමකාසි. අන්න දැන් හිත බහුලීකృత වෙනවා කාම විතර්කේ පැත්තටම. රාගේ පැත්තටම දැන් ඔන්න සම්පූර්ණ රාගේ උච්ඡන් වෙන තත්යකට එනවා. තසතං කාම විතක්කං චිත්තං නමති. අන්න හිතේ නැඹුරුවක් ඇති වෙනවා කාම විතර්කයේ ඔස්සේම යන ගතිය. ඉතින් මේක කාම විතර්කයක් වෙන්න පුළුවන්, මේක ද්වේෂ විතර්කයක් වෙන්න පුළුවන්. මේ වගේ හිත පුදුම විදිහට අර පුරුදු කළ පැත්තට යොමු වෙලා පුරුදු වල ඇබ්බැහියක් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් අපි තනිකරම එකාතකින් බැලුවම මේ හිතේ දවන පුරුදු වල රූකඩ කියලා කිව්වොත් නිවැරදි කියලා කියන්න පුළුවන්. ඒ තරම් අපේ හිතේ දවන පුරුදු අනුව වහල් භාවයක තමයි කටයුතු කරන්නේ. ඉතින් ඇත්තටම භාවනාවකින් බුදුරජාණන් වහන්සේ මේ අපි තුල තියෙන මේ පුරුදු වලට තියෙන වහල් භාවය ක්‍රමානුකූලව අන්න නිවැරදි කළා දෙනවා. ක්‍රමානුකූලව අපි මේ වහල් භාවයෙන් මුදවනවා. ඒකට තමයි ඇත්තටම යෝනිසෝ මනසිකාරයක් යොදාගන්නේ. එනිසා මේ මනසිකාරයම අයෝනිසෝ පැත්තට ගියොත් මතු පිටම රැඳුනොත් නිකං උඩම තිබුණොත් අපි හැමතිස්සෙම කැලසුන්මයි වර්ධනය කරන්නේ. නීවරණවලමයි ජීවත් වෙන්නේ. නමුත් අපි බුද්ධ වචනයකට කන් දීලා අපි භාවනාවකට හැරිලා නිවැරදි මාර්ගයකට අපි යමු වුණොත් යෝනිසෝ මනසිකාරයක් පැත්තට අපි නැඹුරු වුණොත් අන්න අපිට පුළුවන් මේ කාලාන්තරයක් තිස්සේ වැරදියට හුරු වෙච්ච හිත නැවතත් හරි පැත්තට හරව ගන්න. ඒකයි ඒක නැවත හිත හැරවීමක් තියෙන්නේ. එතකොට මේකෙදිත් අපි මානසිකාරය බහුලව හදා ගන්නවා. ඒ නිසා අපි භාවනාවකදී ඇත්තම මානසිකාරයෙන් සෑහෙන්න ප්‍රයෝජනයක් ගන්නවා. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් සක්මන් භාවනාවේදී ඔන්න අපි වම් පාදයක් පොළවේ වදිනකොට මේ මානසිකාරයේ තියෙන රළුම පැත්තක් මුලින්ම යොදා ගන්නවා. ඒ තමයි වම කියලා මෙනෙහි කරනවා. මොකද දැන් මේ වැදුනේ වම් පාදය අපිට නාන ප්‍රකාර වෙනත් දේවල් දැනෙනවා. ඇහැට රූප පෙනෙනවා, කනට ශබ්ද ඇහෙනවා, දකුණු පාදයට අනිත් පැත්තෙන් එසවෙනවා. හැබැයි මේ මොහොතේදී වම් පාදය තමයි වැදිලා තියෙන්නේ. දැන් අර දහසකුත් එකක් අනිකුත් අරමුණු මැද්දේ අපි අපේ අවධානය නැත්නම් අපි අපේ හිත අන්න යොමු කරනවා වම් පාදයට. මේක මුලදි ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද ඉඳගෙන කරනවා වගේ නෙමෙයි සක්මනේදී විවිධාකාර දේවල් තියෙන අතරේ තමයි අපි දැන් මේ අපේ හිත අපිට ඕමනා තැනට හරවන්න හදන්නේ. රූප පේනවා, ඉස්සරහ බලාගෙන ඉන්නේ, ශබ්ද ඇහෙනවා, වටපිට අනිත් අයත් ඇවිදිනවා. හිතට සිතුවිලිත් එන්නත් පුළුවන්. මේවත් තියෙන අස්සේ අපිට පුළුවන්ද අපේ හිත මේ ඕමනා තැනට හරවන්න? මේකම තමයි අභ්‍යාසයක් වෙන්නේ. මේකම තමයි අපිට නැවත නැවත පුහුණු වෙන්න අවශ්‍ය වෙන්නේ. කොහොමද මේ අපිට වමනා තැනට හිත හරවන්නේ? මෙතෙක් හිතට වමනා තැනට අපි හැරිලයි කටයුතු කළේ. හිත එයාගේ පරණ පුරුදු වලට කෙලස් පුරුදු වලට අපිව වහලුන් වශයෙන් ඇදගෙන යනවා. අපි තණ්හාවට දාස වෙලා කටයුතු කරනවා. ඉතින් ඒ නිසා දැන් අපි උත්සාහත් වෙනවා මේ බුද්ධ වචනයට කන් දීලා මේ විවිධාකාර අභ්‍යාස හරහා අපිට උවමනා තැනට හිත හරවන්න, හිත යොමු කරන්න කුසලතාවයක් දිනු කරන්න. මොන දැන් වම් පාදයේ වදිනවා අපි එතනට හිත යොමු කරනවා. යොමු කරනවත් එක්ක මේක තව ටිකක් සනාත කරන්න. තව ටිකක් මේක ප්‍රබල කරන්න ඔන්න අපි වම කියලා මෙනෙහි කරනවා. ඊළඟට ඔන්න දකුණු පාදයක් පොළවේ වදිනෝ වදිනකොට ඒ අවස්ථාවේදී ඒ සංඥාවට නැත්නම් ඒ ස්ථානෙට ඒ ස්පර්ශයට ඔන්න අපි හිත යොමු කරනවා. අපිට එතෙන්දී අදහස් වෙන්නේ අනෙකුත් දේවල් නොපෙනෙනවා කියලා, ඇහෙන්නේ නැහැ කියලා, දැනෙන්නේ නැහැ කියලා අදහස් කරන්නේ නැහැ. මේ දේවල් ඔක්කොම දැනෙද්දි, පෙනෙද්දි, ඇහෙද්දි ඔන්න අපි තේරුම් අරගන්නවා මෙන්න මෙතෙන්ටයි අවධානය යොමු කළ යුත්තේ. ඒ දහසක් අරමුණු මැද්දේ තෝරාගත් අරමුණකට අපි හිත යොමු කරනවා. ඔන්න දකුණු පාදයයි දැන් වැදුනේ. එතෙන්ට හිත යොමු කරනවා, දකුණ කියලා මෙනෙහි කරනවා. ඉතින් ඒ නිසා අපි මේ කරන දේ සරල වුණාට මේකේ ලොකු ගැඹීර අර්ථයක් තියෙනවා. ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ සරල අභ්‍යාසය තුළ හිත ඇතුලේ ලොකු වර්ධනයක් නැත්නම් ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ඒක මනෝවිද්‍යාවෙන් පවා වර්තමානයේ නැත්නම් මේ වර්තමානයේ තියෙන නවීන මනෝවිද්‍යාවෙන් පවා හොයාගෙන තියෙනවා. ඒ නිසා පින්වත්නි අපි හිතන්න නරකයි මේ භවනා ක්‍රම සරල වුණ පළියට මේවා තියෙන්නේ සරල දෙයක් කියලා හිතන්න නරකයි. මේ සරල දේ තුළමයි අපේ හිත ගැඹුරකට යන්න පුළුවන්. හිත ව්‍යාකූල නම්, හිත සංකීර්ණ වෙලා නම්, හිත දේවල් වල ඇබ්බැහියක් බවට පත් වෙලා නම් ඉබඳු හිතක් ගැඹුරකට යන්නේ නැහැ. හිත ගැඹුරකට යන්න නම් අන්න යෝනිසෝ මනසිකාරයක් දක්වා අරගෙන යන්න වෙනවා. එතකොට මේ විදිහට අපි මේ සරලව වම දකුණ කියලා පටන් ගන්න කාර්යය ඊළඟට ඔන්න ක්‍රමානුකූලව තව අපි පොඩ්ඩක් එහාට ගෙනියනවා. එහෙම නැත්නම් මේක ටිකක් තව මානසිකාර්යයම තව ටිකක් එහාට අරගෙන යනවා. අපි තුමු මේ වම දකුණ කියන අතරෙත් හිත වෙන වෙන අරමුණු වලට දුවනවා. ඉතින් අපි ඒකෙන් බේරෙන්න මොකද කරන්නේ? මේ වම කියනවා දකුණ කියනවා වෙනුවට ඔන්න එස වෙන අවස්ථාවේදී, වම් පාදයේස වෙන අවස්ථාවේදී ඒ එසවීමේ ක්‍රියාවලියට ඔන්න හිත යොමු කරනවා. දැන් අනිත් පාදයේ චලනයනුත් තියෙන්න පුළුවන්, දේවල් පේන්නත් පුළුවන්, ඇහෙන්නත් පුළුවන්, සිතුවිලි එන්නත් පුළුවන්. නමුත් ඒ දේවල් වලට නෙමෙයි දැන් අපි අවධානය යොමු කරන්නේ. අපි දැන් මේ එසවීමේ ක්‍රියාවලියට හිත යොමු කරනවා. මනසිකාරය එතෙන්ට දානවා. ඕන්නම් ඔසවනවා කියලත් හිතින් මෙනෙහි කරනවා. ඊට අන්න අපි තැබීමේ ක්‍රියාවලියට හිත යොමු කරනවා. තබනවා කියලත් අවශ්‍ය නම් මෙනෙහි කරනවා. ඊළඟට ආයෙත් ඊළඟ පාදයේ එසවීමේ ක්‍රියාවලියට හිත යොමු කරනවා, ඔසවනවා කියලා මෙනෙහි කරනවා, තැබීමේ ක්‍රියාවලියට හිත යොමු කරනවා, තබනවා කියලා මෙනෙහි කරනවා. ඉතින් මේ විදිහට අපි දැන් ඔන්න ටික අපේ හිත මේ උවමනා තැනකට යොමු කරන්න, අපිට උවමනා තැනට යොමු කරන්න හිත පුරුදු කරනවා. ඉතින් මේකට උපකාරයක් වශයෙන් තමයි මෙනෙහි කිරීමක්, රළු මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්නේ. හිතිනුත් කියනවා ඔසවනවා, තබනවා කියලා හිතිනුත් කියනවා. කාලයක් දැන් මේක පුරුදු කරන්න දැන් ඔන්න හිතට හැකියාවක් ලැබෙනවා මේ වචන වලින් තොරවම හිත යොමු කරන්න. දැන් ඒක එකාතකින් හරිය කෙනෙකුට හිතා ගන්න බෑ. මොකද අපේ සාමාන්‍යයෙන් ඇතුලේ කතාවක් තියෙනවා. එක්කෙනෙක් නිකන් උපදෙස් දෙනවා, අනිත් එක්කෙනා අහන් ඉන්නවා, ආයි තවත් වෙලාවක තර්ක කරනවා. කෙලවරක් නැති ඇතුලේ කතාවක් තියෙනවා. දොඩමළු වීමක් තියෙනවා. නමුත් කෙනෙක් භාවනාවක යෙදෙන්න, සක්මන් භාවනාවේ යෙදෙන්න මේ ඇතුලේ කතාව ක්‍රමානුකූලව සමන වෙන ස්වභාවයක් තියෙනවා. ඒක තමන් අත්දැකීමෙන්ම ලබාගත යුතුයි. මේක මේ හිතින් හිතලා ඇතුලේ කතාව නවත්තන්න ඕනේ කියලා හිතුවට මේක සිද්ධ වෙන වැඩක් නෙමෙයි. මේක මුලින් හිතින් හිත හදලා කරන්නත් හරිම අමාරුයි. කරන්න බැරි තරම්. ඒක බුදුරජාන් වහන්සේත් කියනවා මේ චිත්තානුපස්සනාවට යමු වෙන්න එපා මහණෙනි, මේ පිහිටි සතියක් නැත්තම්, සුපතිට්ඨිත සතියක් නැත්තම්, සම්පජඤ්ඤයක් වැඩිලා නැත්තම් චිත්තානුපස්සනාවට යමු වෙලා වැඩක් නැහැ. මොකද අපි නිකන් හිතින් හිත බලන්න ගෙහිලා මුලදී පෙනේවි, පස්සේ අන්තිමට අපි හිතට අහු වෙන එකයි වෙන්නේ. ඒ නිසා මේ සියලු කටයුතු වලට අපේ මේ කයම තමයි පාවිච්චි කරන්නේ මුලදී. මොකද මේ කය හිතින් බලන එක පහසුයි. කයේ ක්‍රියාකාරීත්වය දැනෙනවා. ඒ දැනීම වර්තමානයේ සිද්ධ වෙන්නේ. ඒ නිසා දැනීම වර්තමානයේ නොමිලේම ලැබෙනවා. අපි දහසක් වෙනත් අරමුණු තියෙද්දී ඒ නොමිනේම ලැබෙන කායික දැනීමට හිත යොමු කරනවා. නැවතත් හිත යොමු කිරීමක් තියෙන්නේ. මානසිකාරයක් තියෙන්නේ. දැන් අන්න හිත වචන වලින් තොරවම මෙනෙහි කිරීමකින් තොරවම යොමු කරන්න හැකියාව තියෙනවා. ආයිත් මානසිකාරයක් තියෙන්නේ. හැබැයි කලින් තරම් රළු මානසිකාරයක් නෙමෙයි, ඊට වඩා සූක්ෂම මානසිකාරයක් දැන් තියෙන්නේ. දැන් පාදය වැදුනා, වැදුන බව දැනුණා. දැනීමට හිත යොමු කරනවා. ආයි ඊළඟ පාදය වැදුනා, එතන දැනෙනවා. අන්නේ දැනීමට හිත යොමු කරනවා. මෙතනත් මානසිකාරයක් තියෙන්නේ. ඉතින් මේක දැන් ඔන්න තව තව සූක්ෂම කරගෙන යනවා. දැන් බලනවා මෙතෙන්දි මට මුලින් දැනුනේ නිකන් අපි හිතමු රළු ස්වභාවයක්. අපි වැලි මළුවේ සක්මන් කරේ අපිට දැනුනේ රළු ස්වභාවයක් පමණයි. දැන් බලනවා අන්න මානසිකාරයම තව පොඩ්ඩක් සූක්ෂම කළා. බැරිද මෙතන තියෙන වෙනත් දේවලුත් හඳුන ගන්න? මොකද මේ දේවල් තිබුණා, අපි දැනට කළේ මේ දැනට දැනෙච්ච රළු දෙයට පමණක් හිත යොමු කිරීම. නමුත් දැන් අන්න මානසිකාරයම නැත්නම් හිතම යොමු කරනවා තවත් දේවල් හඳුන ගන්න. සූක්ෂමව දැන් හිත යොමු කරනවා. එතකොට අන්න මේ වැල්ලේ තියෙන රළු ගතියක් අර දැනෙච්ච තද ගතියට අමතරව අන්න රළු ගතියක් දැනෙන්න පුළුවන්. තවත් තැනක තියෙන වියලි ගතියක් දැනෙන්න පුළුවන්. තෙත් ගතියක් දැනෙන්න පුළුවන්. රසනේ ගතියක් දැනෙන්න පුළුවන්. සිසිල් ගතියක් දැනෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අලුත් අලුත් දේවල් අන්න මේ මානසිකාරයට දැන් හම්බ වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මානසිකාර සම්භවා සම්බේ ධම්මා. මොකද අපි මානසිකාරය යොමු කරේ නැත්තම්, මේ දේවල් වලට හිත යොමු කළේ නැත්තම් අපේ හිතට ඒවා හම්බ වෙන්නේ නැහැ. ඒවා උපදින්නේ නැහැ. මොකද අපේ හිත යොමු වෙලා තුනේ වෙන දේ වෙන දෙයකට. අපි හිතමු දැන් මේ වෙලාවේ වෙන මොකක් හරි රූපයක් දැක්කා. ඒ රූපෙට හිත යොමු වුණා. එතකොට අර පාදයේ තියෙන දැනීම් වලට හිත යොමු වෙලා නැහැ. මොකද අර දැකපු දේ ඔස්සේ හිත ගිහිල්ලා. එතකොට අන්න අපේ මානසිකාරය සිද්ධ වෙලා නැහැ නිවැරදි තැන. ඒ නිසා එතන තියෙන දේවල් අපිට හම්බ වෙන්නේ නැහැ. නමුත් අපි එතනට අන්න අවධානය යොමු කළා නම් අන්න එතන තියෙන දේවල් අපිට හම්බ වෙනවා. සම මානසිකාරයම සූක්ෂම කිරීම හරහා ඔන්න අපිට එතන තියෙන තද ගතියක්, රඩු ගතියක්, සිසිල් ගතියක්, උණුසුම් ගතියක් මෙන්න මේ ඊටාම සූක්ෂම මට්ටමේ දේවල් හම්බ වෙන්න ගන්නවා. මොකද අපේ හිත සාමාන්‍ය මේ සූක්ෂම මට්ටමේ දේවල් වල නෙමෙයි තියෙන්නේ. අපි මේවා තුලින් හදාගත්ත සංකල්ප තුල තමයි අපි ජීවත් වෙන්නේ. අපි මේවා තුලින් දේවල් දරවල් හදාගෙන නැත්නම් අඹදරුවන් ඇති කරගෙන මේවා තුලින් සැප දුක ආදී වශයෙන් හදාගෙන ඒ උඩින් ගත්ත මට්ටමක තමයි අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. ඒවත් තුලට අපි විවිධාකාර වචන දෙනවා, වාක්‍ය හදනවා, භාෂාවන් එනවා, රචනා ලියනවා, කවි ලියනවා. අපි මේ කවිවල, රචනාවල, වාක්‍යවල තමයි අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. එතන තියෙන සංකල්ප මේ මට්ටම. දැන් මේ භාවනාවක් තුලදී අපි මේ සංකල්ප වලින් හිත මුදවගෙන ඒ මතුපිට මට්ටමින් හිත මුදවගෙන පොඩ්ඩක් ගැඹුරකට යනවා. ඉතාම සූක්ෂම මට්ටමකට යනවා. මේකේ සම්භවයට එමත් නැත්නම් මේකේ මූලාරම්භයට ජන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒකයි යෝනිසෝ මනසිකාරයේ තියෙන විශේෂ ලක්ෂණය. අර අයෝනිසෝ මනසිකාරය වගේ මතුපිට නෙමෙයි යෝනිසෝ මනසිකාරයේ සිද්ධ වෙන්නේ. අයෝනිසෝ මනසිකාරය නම් අර රූපේ පේන හැටියට ඒකේ හැඩයට ඒකේ මතුපිට තියෙන අනුයන්ජන වලට තමයි ලක්ෂණ වලට තමයි හිත යන්නේ. ඒක තමයි අයෝනිසෝ මනසිකාරය. නමුත් යෝනිසෝ මනසිකාරයෙන් හිත දානවා ඊට වඩා ගැඹුරකට. හිත දානවා ඊට වඩා සූක්ෂම භාවයකට. හිත දානවා කොහෙන්ද දේවල් හටගන්නේ? කොහෙද දේවල් පටන් ගන්නෙ? අන්නේ පටන් ගන්න පැත්තකට, හටගන්න පැත්තකට තමයි හිත යොමු කරන්නේ. දැන් මෙහෙම කරගෙන යනකොට තමයි අන්න කෙනෙකුට අර මෙතන තියෙන ඊටාම සූක්ෂම ධාතු ලක්ෂණ ඔන්න කෙනෙකුට වැටහෙන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ පඨවි ධාතුව ගන්න තද ගතියක්, රළු ගතියක්, එමත් නැත්තම් සිනිඳු ගතියක්, සියුම් ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක් කෙනෙකුට හම්බ වෙනවා. ඊළඟට තේජෝ ධාතුවක තියෙන උණුසුමක්, සිසිලක් හම්බ වෙනවා. ඊළඟට වායෝ ධාතුවක තියෙන චලනය වීමක්, පිම්බීමක්, සෙලවීමක් ඔන්න කෙනෙකුට හම්බ වෙනවා. ආපෝ ධාතුවක තියෙන වැగిරීමක්, ගලාගෙන යාමක්, එකට පිඳු කිරීමක් ඔන්න කෙනෙකුට හම්බ වෙනවා. මේ කතා කරන්නේ ඉතාම සූක්ෂම මට්ටමක්. මොකද මේ දේවල් හඳුනගන්න අර ඇතුලේ කතාව සහිත මනසකට අමාරුයි. තර්ක කරන මනසකට අමාරුයි. මේ දේවල් මෙහෙමයි 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 කියලා හිත හිතා යන මනසකට මේක කරන්න බෑ. මොකද මේ වෙලාවේදී තියෙන්න ඕනේ සියුම් මනසක්, සරල මනසක්, ඒකාග්‍ර වෙච්ච මනසක්, ඇතුලේ කතාව සමනය වෙච්ච මනසක්. අන්න එබඳු මනසකට මෙන්න මේ පරමාර්ථ මට්ටමක් හම්බ වෙනවා. මොකද මේ මට්ටම දැන් ස්පර්ශ කරන්න හිත යොමු කරාම අන්න හැකියාව ලැබෙනවා. දැන් අන්න මානසිකාරයම අර ධාතු ලක්ෂණ මතු කර ගන්නවා. ඉතින් මේ විදිහට නැවත නැවත මේ ධාතු ලක්ෂණ මතු කර ගන්න අන්න හිතේ සම්පජඤ්ඤයේ පැත්තක් දියුණු වෙනවා. තව තව ප්‍රඥාවක් පවා අවදි වෙනවා. අපි ඒවා ඉස්සරහට කතා කරමු. ඉතින් අද මානසිකාරය සම්බන්ධයෙන් කතා කරන නිසා එතන මෙන්න මේ මානසිකාරයෙන්ම අපි සෑහෙන ප්‍රයෝජනයක් ගන්නවා. ඉතින් මේ බඳුම දෙයක් ඉඳගෙන ඉන්න භාවනාවේදීත් අපි කරනවා. අපි මුලින් කයට හිත දාලා කයේ ඉරියව්වේ හිත ටිකක් පවත්වලා ඊළඟට බලන්නේ කයේ මොනවද දැනෙන්නේ. කයේ નિરાයාසයෙන් සිද්ධ වෙන යම් යම් ක්‍රියාවලීන් මොනවද තියෙන්නේ. අන්න එතකොට තමයි කෙනෙකුට හම්බෙන්නේ මේකේ මේ හුස්ම ගැනීමත් එක්ක සිද්ධ වෙන ක්‍රියාවලීන්. හුස්ම ගැනීමත් එක්ක උදරයේ යම් චලනයක් සිද්ධ වෙනවා. පිම්බීමක් සිද්ධ වෙනවා. ඒ වගේම උදරයේ යම් හැකිලීමක් සිද්ධ වෙනවා. චලනයක් සිද්ධ වෙනවා. ඉතින් නැත්තම් හුස්ම ගන්නවත් එක්ක නාසිකාග්‍රේ යම් දැනීමක් තියෙනවා. අන්න ඒ දැනීම් වලට අපේ අවධානය යොමු කරනවා. එතෙන්ට හිත හරවනවා. මොකද ඒ අවස්ථාවේදී හිතේ සිතුවිලි එන්න පුළුවන්. ඒ අවස්ථාවේදී සද්ද ඇහෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අනෙකුත් විවිධාකාර කායික වේදනාවන් පවා තියෙන්න පුළුවන්. නමුත් අපි ඒවා අරමුණු කරන්නේ නැහැ. ඒවට හිත යොමු කරන්නේ නැහැ. දැන් හිත යොමු කරනවා මෙන්න මේ නාසිකාග්‍රේ දැනෙන දැනීමට. ආස්වාසයක් කියලා නෝ එක හඳුන ගන්න. එතෙන්දිත් ඕනනම් මානසිකාරය ටිකක් රළු වෙන්න ආධුනික මට්ටමේදී අපි මෙනෙහි කිරීමක් කරනවා. ආස්වාසයක් කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසයක් සිද්ධ වෙන ලාවදී එතෙන්ට හිත හරවනවා ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරනවා. ඉතින් මේ විදිහට අපි ආස්වාසයක් ප්‍රස්වාසයක් හඳුනා ගනිමින් එතනටම හිත යොමු කරමින් අපි නැවත නැවත මේ කටයුත්තේ යෙදෙන්න අර සක්මන් භාවනාවදී වගේම මෙනෙහි කිරීමකින් තොරවම මේ කටයුත්තේ යෙදෙන්න ඔන්න අපිට හැකියාව හම්බ වෙනවා. හැකියාවක් ලැබෙනවා. ඊළඟට ඔන්න අපිට තියෙන හිත හරවන්න විතරයි එතෙන්ට ආස්වාසයක් සිද්ධ වෙනවා. දැන් නමක් කියන්නේ නැහැ, මෙනෙහි කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ආස්වාසයේ සිද්ධ වෙන අවස්ථාවේදී තියෙන දැනීමට ඔන්න හිත යොමු කරා. ඒතර තමන්ට දැනෙනවා ඔන්න මෙතන සිසිලක් තියෙනවා කියලා ඔන්න තමන්ට දැනෙනවා. නැත්නම් මේක සිද්ධ වෙන වම්නාස්පුඩුවෙන් කියලා ඔන්න තමන්ට දැනෙනවා. මොකද එතෙන්ට තමයි හිත යොමු කළේ. අපේ හිත මෙතෙක් කාලයක් নানা ප්‍රකාර එළිය තියෙන දේවල් වලට තමයි යොමු වෙලා තියුනේ. මේ කාලේ නම් ඔන්න ප්‍රවෘත්ති වලට යොමු වෙලා තියුණා. ලෝක ප්‍රවෘත්ති වලටත් යොමු වෙනවා. ඉතින් ග්‍රහලෝක වලටත් යොමු වෙන්න පුළුවන්. නමුත් දැන් අපි ග්‍රහලෝකත් අතහැරලා ලෝක ප්‍රවෘත්තිත් අතහැරලා ලංකාවේ ප්‍රවෘත්තිත් අතහැරලා මේ ආරණ්‍යයේ තියෙන දේවලුත් අතහැරලා කයේ තියෙන අනිකුත් දේවලුත් අතහැරලා කයේ දැනීම් තියෙන්න පුළුවන්, වේදනා තියෙන්න පුළුවන්, සද්ද ඇහෙන්න පුළුවන් මේ සියල්ල තියෙද්දි ඒ ඔක්කොම අතහැරලා නාසිකාග්‍රේ දැනෙන ආස්වාසයකට පමණක් හිත යොමු කරනවා. පුදුමාකාර මේ මානසිකාරය හරිම තීක්ෂණ විදිහට මෙහෙවීමක් තමයි එකතකින් මේ භාවනාවේදී කරන්නේ. ඒතොර මේ හැකියාව අපි දියුණු කරන්න ඔන්න අපිට පුළුවන් වෙනවා අපිට ඕන තැනට හිත යොමු කරන්න. මෙතෙක් කාලයක් අපිවයි හිත අරගෙන ගියේ, දැන් අපි හිත අපිට ඕන තැනට අරන් යන්නේ. ඔන්න දැන් අපි සතෝ අස්ස සති සතෝ පස්ස සති කියලා බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. සතිමත්ත හුස්ම ගන්නවා, සතිමත්ත හුස්ම හෙලනවා. අපිට පටන් ගන්න තියෙන්නේ මෙන්න මේ වගේ පුළුවන් තැනකින්. ඉතින් මේකත් අමාරුයි, නමුත් අපි කියමු මේක පුළුවන් කියලා. ඉතින් මේක කරගන්න පුළුවන්. මොකද අපි නැවත නැවත කරන්න හිත පිට ගියාට ඒ ගැන කනස්සල්ලක් ඇති කරගන්නේ නැතුව ආයෙ ගෙනල්ලා තියෙනවා. හිත පිට යනවා කියන්නේ අර නැවතත් අපේ මානසිකාර්ය අයෝනිසෝ පැත්තකට ගියා. ආයෙ හිත විසිරුණා. ආයෙ හිත මතු පිටට ගියා. ආයෙත් ඒතනින් අයින් කළා. මේ උවමනා තැනට ආයෙත් හිත යොමු කරනවා. ආයෙත් යොනසෝ මානසිකාරයකටම ගන්නවා. ඉතින් මේක කරන්න ඔන්න හිතේ තව තව හැකියාවක් එනවා. අපි දැන් පොඩ්ඩක් උත්සාහත් වෙනවා. මේකේ දිග කොහොමද? මේකේ කොච්චර කල් පවතිනවද කියන අන්න බඳු දෙයකුත් සිහියට හසු කරගන්න. මානසිකාරයට හසු කරගන්න අන්න උත්සාහත් වෙනවා. ඒකටත් එහා ගියාට පස්සේ දැන් මේ ආස්වාසේ මුල කොටසට විතරක් හිත යොමු කරනවා. මැද කොටසට හිත යොමු කරනවා. අග කොටසට හිත යොමු කරනවා. ආස්වාසයටම හිත යොමු කරගෙන ඉන්නවා මුළු ලෝකෙම අමතක කළා. ඉතින් අපිට පුළුවන් නම් මේ දේ කරන්න අන්න අපිට ලෝකෙ අපේ ජීවිතවල වෙන්න පුළුවන්. ජීවිතේ මුල් වතාවට අපි 100%ක් මුළු හදවතින්ම ඔන්න ආස්වාසයක් තුල හිත එකඟ කරගෙන ඉන්නවා. ඒ වෙලාවේදී ප්‍රස්වාසය ගැනවත් අදහසක් නැහැ. කලින් වෙච්ච දෙයක් ගැනවත් අදහසක් නැහැ. අනාගතයක් ගැනවත් අදහසක් නැහැ. මුළු ලෝකෙ ගැනවත් අදහසක් නැහැ. ලංකාව ගැනවත් අදහසක් නැහැ. තමන්ගේ කය ගැනවත් අදහසක් නැහැ. තියෙන එකම අදහස ආස්වාසයක් පමණයි. ඔතෙන්ට අපිට ගන්න පුළුවන් නම් ඊටාම සියුම්, ඊටාම සරල තීක්ෂණ හැකියාවක් අපේ හිතේ දියුණු වෙනවා. ඉතින් මේ දේ කරන්න කරන්න මානසිකාරය ඔන්න තව සියුම් කළා. ඔන්න අපිට තේරෙනවා මේකේ ආස්වාසයේ සිසිල් බවක්, ප්‍රස්වාසයේ උණුසුම් බවක්, ළඟ ළඟ තියෙන ආස්වාසවල තියෙන පුංචි පුංචි වෙනස්කම්, ඊළඟට ආස්වාසයේ මුලැමැදාග, ප්‍රස්වාසයේ මුලැමැදාග මේවත් ඔන්න තේරෙන්න ගන්නවා. තේරෙන්න මෙන්න ආස්වාසය තව තව සියුම් වෙනවා. මෙන්න මේ සියුම් ආස්වාසයටත් හිත යොමු කරනවා. මේ වෙලාවෙදිත් හිත නින්දර වැටෙන්න යන නොදී, වෙන වෙන දේවල් වලට එන්න නොදී, ඒත් එක්කම මෙතන වෙන්න පුළුවන් තවත් ප්‍රබල බාධකයක් තමයි හිතට විවිධාකාර රූප පේන්නත් පුළුවන්. දැන් මොකද මේ තියෙන අරමුණ හරිම සියුම්, ඇතැම් වෙලාවට හරි ඒකාකාරී, හිතට නෑ ඒ තරම්ම ගැම්මක්, හිතට නෑ ඒ තරම්ම රසයක්. හිත මොකද කරන්නේ? එයා අර පරණ දෙයක් මොකක් හරි මතක් කරලා දෙනවා. නැත්නම් හිතින්ම හදලා දෙනවා මොනවා හරි සංඥා ගොඩක්. හුඟක් වෙලාවට රූප සංඥා වෙන්න පුළුවන්. දැකපු දෙයක් වෙන්න පුළුවන්. චරිතෙන් චරිතය වෙනස් වෙනවා. බොහෝම ශ්‍රද්ධාවන්ත චරිතයකට ඔන්න බුද්ධ රූපයක් පෙන්ලා දෙනවා. ඔන්න රුවන්වැලිසෑය පෙන්ලා දෙනවා. ඔන්න ශ්‍රී මහ බෝධිය පෙන්ලා දෙනවා. ඔන්න දිව්‍ය රූපයක් පෙන්ලා දෙනවා. අපි දුමු ටිකක් ද්වේෂ චරිතයකට ඔන්න ඇටසැකිල්ලක් පෙන්ලා දෙනවා. ඔන්න මලගිය කෙනෙක්ව පෙන්ලා දෙනවා. ඔන්න යක්ෂ රූපයක් පෙන්ලා දෙනවා. ඉතින් මේ ඔක්කොටම අපි අන්න මානසිකාරය යොමු කළොත් ඔන්න ආයිත් අමාරුවේ වැටෙනවා. අපි ඔන්න ඔය ටික අයින් කළා, නැවතත් ආස්වාසයටම හිත යොමු කරනවා. අර දැනීමටම හිත යොමු කරනවා. ඉතින් මේ හිත යොමු කිරීමේ ප්‍රබල සටනක් මෙතන තියෙන්නේ එක අතකින් බැලුවාම. කොයිකටද අපි කැමැත්ත දෙන්නේ? අන්න කැමැත්ත දෙන්න ඕනේ මේ ආස්වාසයට. කැමැත්ත දෙන්න ඕනේ ප්‍රස්වාසයට. අන්න ඡන්දේ යොමු වෙන්න ඕනේ දැනෙන දෙයට. පෙනෙන දෙයට නෙමෙයි. පෙනෙන සංඥා ඔස්සේ ගියොත් බුදුරයන් වහන්සේ කියනවා මුලා වෙනවා කියලා. මරීචික උපමා සංඥා. මහණෙනි මේ සංඥාවන් හරියට නිකන් මිරිඟුවක් වගේ. ඒ නිසා මේ භාවනාවේදී අපිට විවිධාකාර සංඥාවන් මතුවෙන්න පුළුවන්. ඒ සංඥා ඔස්සේ යන්න ගත්තොත් භවනා මාර්ගය සම්පූර්ණයෙන්ම වෙන පැත්තකට හැරෙනවා. අපි පේන කියන්නේ යනවා, කතන්දර අහන්න යනවා, ශාස්ත්‍ර කියන්න යනවා, ළඩසුව කරන්න යනවා, নানা ප්‍රකාරක දේවල් කරන්න යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒකායන මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම පිටපණිනවා. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි මේ භාවනාවන් වඩනකොට විවිධාකාර හැකියාවන් එන්න පුළුවන්, විවිධාකාර සංඥාවන් එන්න පුළුවන්, විවිධාකාර වැරදි පැත්තේ, මිත්‍යා පැත්තේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒවට හිත හරවන්නේ නැතුව මෙන්න මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන පැත්තටම හිත හරවන්න අපි උත්සාහත් වේ යුතුයි. මනසිකාරය යොදවන්න අපි උත්සාහත් වේ යුතුයි. ඉතින් මෙහෙම යනකොට තමයි කෙනෙකුට ටික ටික මේකේ නැවත නැවත දැකලා අන්න හිත තේරුම් ගන්නවා මේකේ විවිධාකාර දේවල් දැක්කට මේ හැමෝටම තියෙන එකම ස්වરૂපයක් තියෙන්නේ. හැමෝම කලින් තිබුණේ නැහැ. ඔන්න දැන් පටන් ගත්තා. ඔන්න දැන් හටගත්තා. ඊට පස්සේ සුළු මොහොතයි ඔන්න ඉන්න නැති වුණා. ඔන්න අවසන් වෙලා ගියා. ඔන්න නොපෙනී ගියා. ඊළඟ දෙයකටත් තියෙන මේ බඳු ස්වභාවයක්. ආස්වාසයේ තියෙන්නේත් ඔන්න ඇතිවීමක්, සුළු මොහොතක පැවැත්මක්, නැතිවී යාමක්. ඊළඟට වේදනාවක් පැත්තක් ගත්තත් ඒක තියෙන්නේ සුළු මොහොතයි, හට ගැනීමක්, සුළු මොහොතක් පැවතීමක්, නැති වී යාමක්. සිතවිල්ලක් ගත්තත් එතනත් තියෙන්නේ හට ගැනීමක්, සුළු මොහොතක පැවැත්මක්, නැති වී යාමක්. පාදයේ දැනෙන, සක්මණේදී දැනෙන යම්කසේ ධාතු ලක්ෂණයකට වුණත්, තද ගතියකට වුණත් හට ගැනීමක් තේනවා, පටන් ගැනීමක් තේනවා, සුළු මොහොතක පැවැත්මකින් පස්සේ අවසානලා යනවා. මෙන්න මේ විදිහට කෙනෙක් ඔන්න මේ හටගන්නා ස්වභාවයට, ඡය වෙලා යන ස්වභාවයට ඔන්න නැවත මානසිකාරය යොදවනවා. දැන් අර ඒවට ආවේනික පෞද්ගල ලක්ෂණ වලට හිත යොමු කරන්නේ නැහැ. හිතටම දැන් ඌමනාවක් ඇති වෙනවා. ඉබේටම වගේ තේරෙනවා දැන් මේ විචිත්‍රත්වය බලනවා වෙනුවට කාමච්ඡන්දේ දැන් පහ වෙලා ගිහිල්ලා, ඒ වෙනුවට මේ දේවල් හැම එකකම තියෙන මෙන්න මේ හටගන්නා ස්වභාවය බලනවා. නැති වෙලා යන ස්වභාවය බලනවා. සම්මුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සම්මුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා බුදුරජාන් වහන්සේ කියලා දෙනවා. ඒ කියන්නේ දේවල් වල හටගන්නා පැත්තට හිත යොමු කරනවා. දේවල් වල ෂේ වෙලා යන පැත්තට හිත යොමු කරනවා. ඊළඟට මේකත් බලන්න ඔන්න අපි උත්සාහත් වෙනවා මෙතෙක් කාලයක් හිත පුරුදලා තිබිච්ච හටගන්න පැත්ත වෙනුවට මේ දේවල් වල නැති වෙලා යන පැත්තකුත් තියෙනවා. ඉපදුනොත් මරණයකුත් තියෙනවා. හටගත්තොත් නිරුද්ධ වියාමක් ෂේ වෙලා යාමකුත් තියෙනවා කියලා. ඔන්න අපි හිත යොමු කරනවා වැඩි වැඩියෙන් අර නිරුද්ධ වෙලා යන පැත්ත බලන්න. දැන් මේ උවමනාවක් දැන් ඇති කරගන්න ඕනේ. දැන් මං කොහොමද මේ දේවල් හටගන්න පැත්තමයි මේ හිත මෙතෙක් එළියෙල්ලි තිබුණේ. එකක් අතාරිනකොට ඊළඟට එකක් අල්ලනවා. දැන් බැරිද මේ එකක් හටගත්තා ඒකෙම ඉවර වෙන එකම බලන්න කියලා අන්න දැන් හිතේ යොමුවක් ඇති කරගන්නවා. ඡන්දයක් ඇති කරගන්නවා. මේ නැති වෙන හැටි බලන්න. ෂේ වෙලා යන හැටි බලන්න. නිරුද්ධ වෙලා යන හැටි බලන්න. ඉතින් මේකේ මේ උවමනාවේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න හිත යොමු කරන්නේ දේවල් හටගන්නා පැත්ත බලන්න නෙමෙයි නැති වෙලා යන පැත්තක් බලන්න. ෂේ වෙලා යන පැත්තක් බලන්න. නිරුද්ධ වෙලා යන පැත්තක් බලන්න. ඉතින් මේකෙත් තවත් ගැඹුරකට යන්න පුළුවන්. මේක බලබලා යනකොට ඔන්න හිතේ තව තව ගුණ ධර්මයන් දියුණු වෙලා හිතටම තේරෙනවා මේ යමක් හටගත්තා නම් ඔන්න ඒවා නැති වෙලා යනවා. කොයි දෙයක් එනවා යනවා. ඉතින් මේක හරි ගැඹුරක් තියෙන කාරණාවක්. බුදුරජාන් වහන්සේ කියනවා යම්ස කෙනෙක් මේ දේ තේරුම් ගත්තා නම් යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන මේ කාරණාව හොඳට කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වුණා නම් මේ කියන්නේ පොතෙන් බලලා නෙමෙයි බණක් අහලම නෙමෙයි ප්‍රත්‍යක්ෂයක් වශයෙන් කෙනෙකුට හොඳට ගැඹුරට වැටුණා නම් ඒ තුලින්ම ලොකු හිතේ පරිවර්තනයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ තුලින්ම හිතේ ලොකු සම්මා දිට්ඨියක් ඇති වෙන්න පුළුවන්. ඒ තුලින්ම කෙනෙක්ගේ හිතේ පාරිශුද්ධියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ හිත සූක්ෂම වෙවි යන ගමනක් තමයි තියෙන්නේ. සියුම් වෙවි යන ගමනක් තියෙන්නේ. ඒ හැම තැනකදීම අන්න බුද්ධ වචනයකට අහුන්කම් දීලා ඒ නිවැරදි පැත්තට අපේ හිත යොමු කරන්නත් අවශ්‍ය වෙනවා. එහෙම යොමු කරන්න තමයි අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වපු මාර්ගය වැටහෙන්න ගන්නේ. නැත්තම් ඉතින් අපි අපිට ඕන දේවල් කර ඉඳීවි කවදාවත් බුදුරජාණන් වහන්සේ කියපු දේවල් අපිට හම්බ වෙන්නේ නැහැ. නමුත් අපි බුද්ධ වචනයට අහුන්කම් දීලා ඒ මාර්ගයේ යනවනම් ඒ බුදුරජාන් වහන්සේ කියපු විදිහට අපේ කමටහන වඩනවා නම් අන්න අපිට බුදුරජාන් වහන්සේ කියපු දේවල් හම්බ වෙවි. බුදුරජාන් වහන්සේ පෙන්වා දීපු ත්‍රිලක්ෂණය අපිටත් වැටහෙවි. මොකද දැන් අර හටගත්ත දෙයක් නැත්තම් මුලින් නොතිබී ඊට පස්සේ හටගත්ත දෙයක් නැති වී යනවා කියන එක අනිත්‍ය ලක්ෂණය වශයෙන් පෙන්ලා දෙනවා. ඒ කියන්නේ අහුත්වා සම්බොන්ති හුත්වා පටිවෙන්ති කියලා ඔය අනුපද සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. දයක් නොතිබී හටගන්නවා හට අරගෙන නිරුද්ධ වෙලා යනවා. ඔන්න අපි මේ සරල කාරණාව නැවත ප්‍රත්‍යක්ෂයක් වශයෙන් දකින්න අපි තුල මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය ප්‍රඥාව හොඳට කාවදිනු. මේක මේ කොයි තරම් අනිත්‍යයි කියලා කිව්වත් මේ හිතට කාවදින් නැති තරම්. නමුත් හොඳ අර වගේ තීක්ෂණ හිතක් හොඳට සංසුන් හිතක් ඇතුලේ කතාව සමනේ වෙච්ච හිතක් සරල හිතක් ඒකාග්‍ර වෙච්ච හිතක් හොඳට මෙන්න මේ වර්තමාන වශයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක මෙන්න මේ ඇතවීම නැතිවීම ස්වභාවයෙන් නැවත දකින්න අපේ හිතේ ගැඹුරෙම අපේ හිතේ පතුලෙම මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය මෙන්න මේ අනිත්‍ය දර්ශනය ගැඹුරින් කාවදිනවා. මෙන්න මේ අනිත්‍ය දර්ශනය හිතේ ගැඹුරින් කාවැදුනා නම් බුදුරජාණන් වහන්සේ කියනවා ඒකම උනත් ඇත්තම මේ අනිත්‍ය ලක්ෂණයම උනත් ඔය අනිච්ච සංඥා සූත්‍රය සඳහන් වෙනවා සබ්බං කාමරාගම් පරියාදීයති සබ්බං රූපරාගම් පරියාදීයති සබ්බං අරූපරාගම් පරියාදීයති සබ්බං අවිජ්ජම් පරියාදීයති සමූහಂತಿ කියලා ඔන්න ඔයගේ ප්‍රකාශයක් එනවා අනිච්ච සංඥා සූත්‍රයේදී. මේ අපේ හිතේ තියෙච්ච කාමරාගය දුර වෙලා යනවා, රූපරාගය දුර වෙලා යනවා, අරූපරාගය දුර වෙලා යනවා, ඊළඟට අවිද්‍යාව දුර වෙලා යනවා, ඒවා මූලොත් පාඨණය වෙලා යනවා. සම්පූර්ණයෙන්ම මුලිනු පුටා දාන්න පුළුවන් ශක්තියක් මෙතන තියෙනවා. මොකද ඒකාතකින් මේ හිතේ ගැඹුරුම මට්ටමකට තමයි අපි මේ කටයුත්ත කරලා දෙන්නේ. මතුපිට මට්ටම නෙමෙයි මේ හදන්නේ. මතුපිට මට්ටමේ තමයි අපි සාමාන්‍යයෙන් කතා බහ කරන දේවල්, පොත්පත් බලන දේවල්, සාමාන්‍යයෙන් හිතන තර්කානුකූල දේවල් තියෙන ඒකාතකින් බලම හිතේ මතුපිට මට්ටමක. ඒක සාමාන්‍යයෙන් අනුන්ගේ දැනුමක්. ඒක අපේ ප්‍රත්‍යක්ෂ දැනුමක් නෙමෙයි. නමුත් මෙන්න මේ භාවනාවේ ඥානයක් අපේ හිතේ පතුලටම ගෙනියන ස්වභාවයක් තියෙනවා. ඒ පතුලටම ගෙන ගියා නම් ඒ අපේ හිතේ ඇතිවන ඒ පරිවර්තනය අපේ මුළු ජීවිතයෙන්ම පිළිඹු වෙනවා. ඒ නිසා අපි භාවනාවක් අපේ හිතේ වැඩිලා නම් අපේ චර්යාවේ පවා ඒ වෙනස්කම් පෙනෙනවා. අපි හිතන පතන ආකාරය පවා වෙනස් වේවි. අපි කටයුතු කරන ආකාරය පවා වෙනස් වේවි. එහෙම නැත්නම් අපි දේවල් හඳුනා ගන්න ආකාරය වෙනස් වේවි. අපේ ආකල්ප වෙනස් වේවි. මොකද අපේ හිත ගැඹුරින් ගන්න විපස්සනාවක් හඳුනගෙන. හිතේ ගැඹුරුම පරිවර්තනයක් සිද්ධ වෙලා. ගැඹුරේම පරිවර්තනයක් සිද්ධ වෙලා. එහෙම නැතුව අපි නිකන් උඩ මතු පිට නම් භවනාව කෙරලා තියෙන්නේ. කොච්චර භවනා කරත් අවුරුදු ගණන් භවනා කළත් අපිට ඒ බඳු පරිවර්තනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි මේ දේවල් සියුම් වුණ තරමට සරල වුණ තරමට ගැඹුරට යන්න පුළුවන්. බුදුරජාන් වහන්සේගේ දහමේම තියෙන එක්තරා ලක්ෂණයක් තමයි මේක මේ සරල බව හරහා ගැඹුරට යන දහමක්. අපේ හිත සංකීර්ණ වෙලා ආකීර්ණ වෙලා ව්‍යාකූල වෙලා සංඥා බහුල වෙලා තිබිච්ච තරමට ගැඹුරට යන්න අමාරුයි. ඒක අපි පුළුවන් තරම් උත්සාහත් වෙන්න ඕනේ භවනාවක් වඩනකොට අපේ හිත ටිකක් සරල කරගන්න, සැහැල්ලු කරගන්න, බිමට බහින්න, ආනිකා සාමාන්‍ය සරල මිනිසෙක් වෙන්න. නැත්තම් අර පුංචි දරුවෙක්ගේ තියෙන මේ නැවුම් හිතක් ඇති කරගන්න. එහෙම නැත්තම් සරල හිතක්, සැහැල්ලු හිතක් ඇති කරගන්න. අන්නේ බඳු හිතකට තමයි මේ දේවල් ඉතාම නැවුම්ම වැටහෙන්නේ. අපි සියල්ල දන්නවා කියලා හිතාගත්තොත් පාර අපිට පේන්නෙම නැහැ. ඒ නිසා බොහොම කල්පනාකාරීව බොහොම ඉවසිලිවන්තව මේ කටයුත්තේ දෙන්න වෙනවා. මොකද අපිට කරන්න තියෙන්නේ මුලදී දේවල් අහක් කිරීමක් කරන්න වෙන්නේ. මොකද දැනටමත් අපේ හිත ව්‍යාකූල වෙලා තියෙන්නේ, ආකීර්ණ වෙලා තියෙන්නේ, සංකීර්ණ වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේ සංකීර්ණ හිත සරල කරගන්නම කාලයක් යනවා. ඇතුලේ කතාව සමනය කරගන්නම කාලයක් යනවා. ඉතින් ඒකයි අපිට එකතකින් බැලුවාම මේකේ වෙලාවක් යන්නේ. ඉතින් මේ විදිහට යෝනිසෝ මනසිකාරයේම යෙදෙනවා නම් අන්න කෙනෙකුට මේ දේවල් ඇති වෙලා නැති වෙලා යන ආකාරය පෙනෙනවා. මෙහෙම වෙවි ගිහිල්ලා යම් අවස්ථාවක සමහර ලාවට මේවා සම්පූර්ණ සමනේට වීමක්, සමනේ වී යාමක් උනත් කෙනෙකුට අත්දැක ගන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු කෙනෙක් භවනාවේ යෙදෙනවා. දැන් එයා වර්තමාන වශයෙන් සංස්කාර සම්මර්ෂණයක යෙදෙනවා. අපි හිතමු යා කයේ යම් කම්පන චංචල ස්වභාවයක් හම්බ වෙලා ඒ දිහාම හොඳින් නිරීක්ෂණය කරමින් ඉන්නවා. හොඳට ඒ දිහා යහුසුලව බලමින් ඉන්නවා. ඒකටමයි අවධානය යොමු වෙලා තියෙන්නේ. මෙහෙම බලමින් ඉන්නකොට කාලයක් තිස්සේ මේකේ යෙදෙනකොට ඇතැම් වෙලාවට හිත ඒ අරමුණේ නිමිති නොගෙන ඉන්න අවස්ථාවක් එන්න පුළුවන්. මොකද ඒ තරම් ඉක්මනට මේ සිදුවීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ කය ඇතුලේ සිද්ධ වෙන යම්කිසි කම්පන ස්වභාවයකට. මේකම දැන් අපි හොඳට අනිත් දේවල් අමතක කරලා මේකෙම හිත රඳවගෙන ඉන්නවා. මේකත් දැන් ඉතාම වේගෙන් සිද්ධ වෙනවා. ඇතිනො නැතිනො. බොහොම යොහුසුලෝ සිද්ධ වෙනවා. අපිත් ඇහැප්පිට ඇහැත් තියාගෙන බලාගෙන ඉන්නවා. අවධානෙන් තියෙන්නේ එතනමයි. මානසිකාරය තියෙන්නේ එතනමයි. එහෙම ඉන්නකොට ඇතැම් වෙලාවට මේ දේවල් පොඩි වෙලාවකට ඔන්න සමනය වීමක්, ඇතිවීම නැතිවීම වලින් තොරවීමක්, එතන නිමිති ගන්න බැරි තත්ත්වයක් හිතට ඇති වෙන්න පුළුවන්. මේ අපිට නෙමෙයි හිතට. හිතට ඇති වෙන්න පුළුවන්. ඉතින් කෙනෙකුට මෙබඳු දෙයක් මුලින් වුණත් සමහරවිට අපිට ඒක අහුවෙන්නේ නැහැ. මොකද ඒ තරම් මේක හරි කෙටි කාලයක්. නමුත් නැවත නැවත අපි මේ භාවනාවේ යෙදෙනවා නම්, විපස්සනාවේ යෙදෙනවා නම්, උද්‍යබ්බ්‍යානුපස්සනාවක යෙදෙනවා නම්, ඇතැම් වෙලාවට මේ කාලය පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. මොන විනාඩියක් විතර මේ හිතට නිමිත්තක් නොගෙන ඉන්න පුළුවන් හැකියාවක් නැත්තම් නිමිත්තක් නොගෙන ඉන්න කාලයක් වැටෙන්න පුළුවන්. ඉතින් ඒකත් නැවත නැවත කරද්දී තමයි තේරෙන්නේ මෙන්න මෙතෙන් දිනම් මොකද්දෝ එකක් වෙනවා. අරමුණ ඔන්න නොපෙනී යනවා. අරමුණ ඔන්න සම්පූර්ණයෙන්ම ගිලිලා යනවා. නිමිති ගන්න හිතට බැරි වෙනවා. හිතට ඉන්න අරමුණක් තැනක් නැති වෙනවා. කියලා ඔන්න කෙනෙකුට වැටෙන්න පුළුවන්. ඉතින් මේ බඳු තැනක් වැටුණා නම් ඔන්න ඊළඟට ඔන්න මානසිකාරයේ තවත් පැත්තක් තමයි කොහොමද මේ අරමුණක් නැති තැනකට මානසිකාරය යොමු කරන්නේ. හිත කොහොමද හරවන්නේ අරමුණක් නැති දැනකට. ඉතින් එකතකින් බලවම හරිය විචිත්‍රත්වයක් තමයි මේ විපස්සනා භාවනාවේ තියෙන්නේ. මුලදී අරමුණු ඔස්සේම හරිම රළු මානසිකාරකින් පටන් ගන්නෙ වම දකුණ කියලා, ඔසවනවා තබනවා කියලා, ආස්වාස ප්‍රස්වාස කියලා හරිම රළු මට්ටමකින් පටන් ගන්නෙ. හැබැයි එන්න එන්න සියුම් භාවයකට එන්නේ. සියුම් භාවයට ඇවිල්ලා තමයි අර මේ ඊටාම සූක්ෂම මට්ටමක අර අරමුණු සහිත සතියක් හරහා අන්තිමට අරමුණු රහිත තත්ත්වයකට පවා එන්න ඉඩ තියෙනවා. එතෙන්දී අන්න මානසිකාරය යොමු කරන්න වෙනවා ඒ අරමුණු නැති තැනට පවා. අපිට ඒක ගුඟක් කලකට ගිලිහිලා යනවා. ගුඟක් කලකට ඒක අපේ මග හැරෙනවා. නමුත් අපි බොහොම සියුම්ව තීක්ෂණව බලාගෙන හිටියොත් මෙන්න මේ අරමුණෙන් තොර අරමුණ ගිලිහලා යන මට්ටමේදී නිමිති ගන්න බැරි මට්ටමේ තත්වය පවා මෙන්න මේ මානසිකාරය යෙදුවොත් හම්බ වෙනවා. සිහිය පිහිටුවොත් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ මානසිකාරය තුලින් අපිට ඒ බඳු තත්ත්වයක් පවා වැටහෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියනවා මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය හොඳට හිතේ අනිත්‍ය ස්වභාවය වැටහෙන්න වැටහීම තුලින් තමයි මෙන්න මේ නිමිති ගන්න බැරි තත්ත්වයකට හිත යන්නේ කියලා. මේකට සාමාන්‍යයෙන් කියනවා අනිමිත්ත චේතෝ විමුක්තිය නෑ අනිමිත්ත විමෝක්ෂ මුඛයක් කියලා. කියන්නේ නිමිති ගන්න බැරි විදිහට හිත දැන් ඔන්න කටයුතු කරනවා. ඒ හරහා හිත දැන් අරමුණු වලින් නිදහස් වෙනවා. අනිමිත්ත පැත්තකින් හිත නිදහස් වුණා කියලා අන්න විපස්සනාය කියලා දෙනවා. එතකොට මෙන්න මේ කටයුත්ත ඇත්තරම භවනාවේ විපස්සනා යෝගාවචරයේකට අත්දකින්න පුළුවන්. ඉතින් මේක අපිට නොවෙනව නෙමෙයි. මේක මහාම කරගන්න අමාරුම දෙයක් නෙමෙයි. හුඟක්ම වෙන්නේ අපිට මේ තැන මග හැරෙනවා. මොකද ඒ තරම් එකතකින් අපේ හිත අරමුණු වලම ඇලිලයි තියෙන්නේ. අරමුණක් අතහැරගන්න බැරි විදිහට අර අත්ෙන් අත්තට පනින වඳුරෙක් වගේ එක අත්තක් අතාරිනකොට ඊළඟ අත්ත අල්ලනවා. ඒ අත්ත අතාරිනු තව අත්තක් අල්ලනවා. මේ විදිහට අපි මේ අරමුණෙන් අරමුණ පැනපැන යන ගමනක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් මෙතනදී මේ අරමුණේම තියෙන ඇතවීම නැතිවීම ස්වභාවය දැකීම හරහා තමයි අන්න අරමුණු ගන්න බැරි නැත්නම් නිමිති ගන්න බැරි තත්ත්වයකට හිතපත් වෙන්නේ. ඒ හිත එබඳු නිමිති ගන්න බැරි තත්ත්වයටපත් වුනොත් අන්න අපිට නිමිති නැති තැන නිමිති නොගන්නා ස්වභාවයේ තුලට අපේ මානසිකාරය යොමු කළොත් අන්න එබඳු මානසිකාරයකට අන්න හම්බ වෙන්න පුළුවන් අරමුණු රහිත හිතක්. අරමුණු සමනේ වෙච්ච හිතක්. ඉතින් මේබඳු දේවල් තමයි අපිට ඉස්සරහට මේ සූත්‍රයේදී ටික ටික ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් අද අපි මේ කල්පනා කරේ නැත්නම් අපි බලාපොරොත්තුුනේ මේ කොහොමද මානසිකාරයම නිවැරදි පැත්තට හරවගන්නේ. බුදුරජාන් වහන්සේ ඇත්තටම මේ අපේ හිතේම තියෙන යම් යම් කුසලතාවයන් හරි පැත්තට හරවලා අපිව නිවැරදි මාර්ගයට සම්මා දිට්ඨියට යොමු කරලා තියෙනවා. ඒ නිසා අපිත් මේ කාරණා තේරුම් අරගෙන මේ භාවනා ක්‍රමවල තියෙන ගැඹුරු තේරුම් අරගෙන අපිත් මේ භාවනා ක්‍රමවල නිවැරදිව යෙදෙන්න උත්සාහ කරමු. ඒ සඳහා අප සියලු දෙනාටම අද දින ධර්ම දේශනාවත් මඟ පෙන්වීමක් වේවා කියලා අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.